ಆನರಬಲ್ ಅಬ್ದುಲ್ ಅಲೀಂ,
ಸ್ತುತಿ ಮೂಲಸಂಭವನ ಗರು ಮಂತ್ರಿಮಣಿ, ಅದರ ಅಟ್ಟಿಯೇ ಪ್ರಧಾನ ಅಮಾತ್ಯ ಸಂಧಿಕ ಸಂಬಂಧ ವ್ಯಾಶೀಷ ಸಾಕಚಾಕರ್ಮಿ ಅವಸ್ಥಾವಿಧಿ ಶಿಷ್ಯ ರಾಜ್ಯ ಪರಿಪಾಲನಾ ಆಪದಾ ಕಲ್ಪನಾಕಾರ ಅಮಾತ್ಯಾಂಶ ವ್ಯಾಶೀಷ ನಟತೆ ಅದರ್ಸ್ ಕೀಪ್ ಬಳಾಪುರತ್ವಾನ್ನಿ ಪಹಿತವತ್ ರಂಜಿತ್ ಬೆಲ್ಮಾರ ಅಮಾತ್ಮ ಪಶುಕಾಲಿ ನೀತಿ ಸ್ವಾಮಿ ಅಮಾತ್ಯ ಕಲ್ಪಕರ ಈ ಕಾಲ ಉನತ್ ಇತುಮಾ ವಿಶೇಷ ಪೊಲೀಸ್ ಸಂಬಂಧ ಗ್ಯಾಟ್ಲು ಇತಾಮತ್ ಕ್ಷಣಿಕವ ವಿಸದು ತಂಗ ಎತ್ತುಮಾಟ ತವತ್ ವಕೀಮ ಕೆಟ್ಟಿದ್ದು ಇದನ್ನು ಆಪದಾ ಕಾಮನಾಕಾರ ಅಮಾತ್ಯಾಂಶ ಬಾರವ ಒಗೀಮ ರಾಜ್ಯ ಪರಿಪಾಲನಾ ಸಂಬಂಧ ಸದಾಕಟ ಕೊಟ್ಟು ರಾಜ್ಯ ಸೇಕೆಂಗಿ ಮಹಾಗಿದ್ರ ಕೆಟ್ಟಿದ್ರು ಸಲಕನ ಮೇ ರಾಜ್ಯ ಪರಿಪಾಲ ಪಸುಗಿ ಯಾವುದು ಹತ್ರ ಕಾಲಯಾಕ್ ಮಮಾತ್ಮ ಅಮಾತ್ರ ಹಿಡಿಯಿತು ರಾಜ್ಯ ಪರಿಪಾಲನೆ ರಾಜ್ಯ ಸೇಕೆಂಟ್ ನಿಹಂಡ ಸೇವಾ ರಸಾಕ್ ಇಟ್ಟುಗಳ ಬವ ಮೇ ಆ ಸಾವಧಿ ಮಹಾಸದಾಕರಂತು ವಿಶೇಷ ಮೀ ಪಡಿ ವೆಡಿಕಿರಿನ್ ಸಂಬಂಧ ಮೈತಾನೆ ಬಹು ದಿನ ದನ್ನ ನಹ ಮೀ ಮೀ ಪಡಿ ವೆಡಿಕಿರಿನ್ ಸಮಹರ ವಿತರಕ ಮಹಾಸದಾಕರಣ ಕ್ಷಮತಿ ವಿಶೇಷ ಇದಾ ಕಾಲೇ ಕಾರ್ಯಾಲಯ ಕಾರ್ಯ ಸಹಾಯಕ ಕಿನೆಕ್ ಪಡಿ ವೆಟಿ ಲಭಾಗತ್ತಿ ಎಕ್ಲೂಸ್ ದಾಸ್ ಹತ್ಸಿತಿಹ ಮೂಲಿಕ ವ್ಯಾಟು ದೆನ್ ಅದ ಇಮ ಪಡಿಯ ವಿಸಿ ಹತ್ತರ ದಾಸ್ ದಿಸಿ ಪಣ ದಕ್ವ ದೆನ್ ವೆಡಿಕರ್ ತೀನ ಇವಾಗೇಮ ಉಪಾಧಿ ಗುರುವರು ಈ ಕಾಲಿ ದಾಸಿ ದಾಸ್ ಸಿಕಸಿಯ ತಮೈ ಈಗ ಪಡಿಯೂನಿ ದೆನ್ ತಿಸ್ತು ದಾಸ್ ತುನ್ಸಿ ವಿನಕಾಂಗ್ ದೆನ್ ವೆಡಿಕರ್ ತಿನ ಮೈದನಿ ವಿಶಾಲ ವೆಡಿವೀಮ ಇವಾಗೇಮ ಸಾಮಾನ್ಯ ಅಮಾತ್ಯಾಂಶ ಲೇಖನ್ ಕೆನೆ ಸುರ ಪಡಿಗತ್ತಿ ಹತ್ತಿ ಸದ್ದಾಸ್ ಪಂಸಿ ಪಹಲ್ವ ದೆನ್ ಅಣು ಅಡದಾಸ್ ಪಂಸಿ ಪಣ ದಕ್ವ ಎಂಬ ಪಡೆ ವೆಲಿಕರಿ ಮತ್ತು ಸಿದ್ಧಿ ಇವಾಗೇಮ್ ಪೊಲೀಸ್ ನಿಲ್ದಾರಿ ಮತ್ತೆ ಬಹು ಕಾಲಿ ತಿಸ್ಸಮತಿ ವಿಚ್ಚ ಪ್ರಾಶ್ನತಮ ಈ ಪಡಿ ವೆಲಿಕಿರಿ ಸುರ ಕಾಲಿ ಗತ್ತಿ ವಿಸಿ ಹದ್ದಾಹಕ್ ದೆನ್ ಪಣ ಅಟದಾಹ ದಿಗುಣ ತ್ವೆಡಿ ಮುದಲಾಕ್ ಎರಡ ಲೆಬನ್ ಇವಾಗೇಮ ವಿಶ್ರಾಮ್ ಕೆಂಗೆ ಪಡಿ ವೆಲಿ ಮಗು ಸಿದುಕಲ ವಿಶೇಷ ಲಿಪಿಕಾರು ಇದಾ ಖಾಲಿ ವಿಶ್ರಾಮ ವೆಟಿ ಕ್ಲೋಸ್ ದಾಸ್ ಹತ್ಸಿಯ ದೇಖಾಯ್ ಲಭಾಗತ್ತೆ ಅದ ವಿಸಿ ಪಂದಾಸ್ ಪಾನ್ಸಿ ಹತ್ಲಿ ಅದಕ್ವ ಎರಡು ವಿಶ್ರಾಮ ವೆಟಿ ಲಭಾಗಂಡ ಹೆಕಿ ವಿರತೀನು ಇವಾಗೇಮ ಸಾಮಾನ್ಯ ವಿದ್ಯುಲ್ಪತಿ ಉದಯಕ್ ಈ ಖಾಲಿ ಗತ್ತಿ ದಹನಾಮ್ ದಾಸ್ ಹಾರ್ಸ್ಯ ಅದ ತಿಸ್ ಹೈದಾಸ್ ದಿಸಿ ವಿಸಾಕ್ ವೆಡಿವಿಮಾಕ್ ಸಿದ್ಧ ಕರುತ್ತೀವಿ ಇವಾಗೇಮ ಪೊಲೀಸ್ ಅಧಿಕಾರಿ ಕಥಾಕೊಂಡು ಪೌಲಸ್ ದಾಸ್ ಹಾಯಸಿ ನಮಯಾಕ್ತಿ ಬಿಚ್ಚ ಈ ಮೂಲಿಕೆ ವೆಟು ದೆನ್ ಹತ್ಲಿಸ್ ದಾಹ ದಕ್ವ ದೆನ್ ವೆಡಿಕಲ್ ತೀರ ಇವಾಗೇಮ ಅಮಾತ್ಯಾಂಶ ಲೇಖಮರಂಗೆ ವಿಶ್ರಾಮ ವೆಟು ಪವ ತಿಸ್ ಹತ್ತ ದಾಸ್ ಪಂಚ ಹೆತ್ತ ಏಕಾಕ್ತಿ ಬಿಚ್ಚೆ ದೆನ್ ಹೆಟ್ಟನಾಮ್ ದಾಸ್ ಅಟಸಿಗೆ ದಾಕ್ವ ದೆನ್ ವಿಶ್ರಾಮ ವೆಟು ಲವಗಂಡ ಹೆಕ್ಕಿ ಬೆಳ್ತೀವಿ ಕೆಟ್ಟಿ ಕೇಹು ದಿದಾಸ್ ಹತ್ತರ ಏನೋಟ ಮೈದಾನ ವಿಶ್ರಾಮ ವೆಟು ಗೇವೆ ಮಿಲಿಯನ್ ಇಕಸಿ ಹತ್ಲಿಯಕ್ ಅದ ಮಿಲಿಯನ್ ದೇಶೀಯ ಪಣ ದಕ್ವ ಎಮ್ಮ ವೆಡಿವೀಮ್ ಸಿದುಲ ತೀನು ಇವಾಗೇಮ ವಿಶೇಷ ರಾಜ್ಯ ಸೇವೆನಿತು ನಿಶಸ್ನಾರಿಂಗಿ ಸನಹ ಬಹು ಕಾಲಿಸಿಟಮ ಅತ್ಯುಟ ಅತಿ ನಿಲನಿವಾಸ ಇದಿಕಿರಿಂಗ್ ಕಡೆಯಿತು ಸಂಬಂಧ ಗರಮತ್ತಮ ಅವಧಾನಿ ಮುಖ್ಯರಬಣಿ ಸಹ ಪಸಿಕಾಲಿ ಕೊಲಂಬ ಗಾಂಪಹ ಮಹಾನೂರ ಪುಳನಾರು ಸಹ ಅಮತ್ತಗ ನೆತ್ತುವ ಮೇ ಮುನ್ರಾಗಲ ಪ್ರದೇಶಗಳ ಎಮ ನಿಲ್ದಾರ ಸನಹ ನಿಲಸ ಇದಿಕಿರಿಂಗ್ ಕಡೆಯಿತು ತುಮ ಆರಂಭ ಕರ್ತಿ ಇದ್ರಿ ಕಾಲಿ ಅಣಿಕುತ್ ಪ್ರದೇಶರಾತ್ ಎಮ್ ನಿಲನಿವಾಸ ಇದಿಕ್ರೀಮಿಟ ಬಳಾಪೂರ್ತಿ ನಂಬ ಈ ಸನಹನ್ ವಿನೋ ಇವಿಟ ಹರಿಸ್ಪತ್ ಮೆತ್ತನ ಕೊಟ್ಟ ಆಸೆತ್ ಶ್ರೇಕರ್ಣ ಸಜ್ಜನದಾರಿ ಸಂಬಂಧವತ್ ಮತಕ್ಕರ ಗಣ್ಣ ಲೆಸ ಮತ್ತಾಗಿ ಇಲ್ಲಿ ಮಕ್ಕರಣ ಇವಾಗೇಮ ದೀಪ್ತ ವ್ಯಾಪ್ತ ಸೇವೆ ನೀತು ಪಿರಿಸಗಿ ನಿಲದಾರಿ ವಿಶಾಲ ಹಿಂಗ್ಯಾಕ್ ಪಶು ಕಾಲಿ ತಿಬ್ಬನ ಈ ಸಂಬಂಧ ಕರಮತ್ತಮಾಗಿ ಯಾವುದನ್ನು ಉಮಿ ಎಮ್ಮ ಅಡುಪಾಡು ಸಂಪೂರ್ಣ ಕ್ರೀಮ ಸಂಬಂಧ ಕರಮತ್ತು ಮಾಡಿ ಮಾಡಿಸ್ತೀವಿ ಅಂತವೇನು ಇವಾಗೇಮ ಮೇ ವಿದೀತ ವ್ಯಾಪ್ತ ನಿಲ್ದಾರಿಂಗ್ ಹೋ ವಿನತ್ ಪರಿಪಾಲನೆ ದಾರಿಂಗ್ ಪತ್ಕಿರಿ ಮೀದಿ ද්‍රවිඩ භාෂාවෙන් රාජකාරි වැඩ කරන්න පුළුවන් අය පත් කිරීම සම්බන්ධව යම් විශේෂ වැඩපා කාර්මික රසත් මංගරම්තුමාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂම පරිපාලන දාරින්ගෙන් ද්‍රවිඩ භාෂා වෙන් වැඩ කරන්න පුළුවන් ඒ විශාල අඩුපාඩුවක් තිබෙන බව මමත් මතක් කළ යුතු වෙනවා. ඒ වගේම පසුගිය කාලේ ක්‍රමනාකාර සහකාර තනතුරු සඳහා ඔබතුමා 5000ක් පමණ රාජ්‍ය පිරිසක් බඳවා ගත්ත නමුත් එම තනතුරු සඳහා පවත්වන විභාගයෙන් සමත් වුණු තවත් විශාල පිරිසක් ඉන්න නිසා පුරපාඩුව තිබෙන පුරපාඩුවක නිසා ඒ අයත් බඳවා ගැනීම සඳහා යම් පියවරක් ගන්න ලෙසත් මම ගරමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරමතුමනි, ආර්ථික සංවර්ධනධාරීන් සම්බන්ධවත් මම යමක් කියන්නට ඕනේ. 2012 වර්ෂයේ බඳවාගත්තේම ආර්ථික සංවර්ධනධාරීන් වැඩි පිරිසක් දැන් වෙනත් රැකියාවට ගොස් තිබෙනවා. දැන් බොහෝ ප්‍රදේශවල එම තනතුරු සඳහා පුරපාඩු ඇති වී තිබෙන බව දැනගන්න තිබෙනවා. එනිසා මෙම යෝජනාව හැටියට මම ඉදිරිපත් කරන බලාපොරොත්තු වන්නේ එම පුරපාඩු සඳහා රැකියා විරහිත උපාධිධාරීන් එම තනතුරු සඳහා පත් කිරීමට යම් පියවරක් ගන්නා ලෙසත් මගරමත් වගින් ඉල්ලීමක් කරනවා. එහෙම පත් කරගන්නකොට එහෙම අවස්ථාවක් ලැබුණොත් ද්‍රවිඩ භාෂාව වැඩ කළ හැකි අයවත් පත් කිරීම සලකා බලන ලෙසත් මගරමත් වගින් ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ආපදා ගමනාකාර සම්බන්ධව මම යමක් කිය යුතුයි. යම් අනතුරකින් නැත්නම් හදිස්සියකින් ආපදාවක් ඇති වෙනකොට රාජ්‍ය පැත්තෙන් පිහිටවන තියෙන එකම දෙපාර්තමේන්තුව ආපදා ක්‍රමනාකාර දෙපාර්තමේන්තුවයි.
ගරු ඇමතුමා, තව විනාඩියක් තියෙනවා.
ගණ දෙක. ඒ වගේම යම් ආපදාවක් එසියුනට පෙර එම ආපදාවන් නොවෙන්නට පෙර සූදානම් සම්බන්ධ කටයුතු කරන අමාත්‍යාංශත් මෙම දෙපාර්තමේන්තුවයි. සමී මම නියෝජ්‍ය කරන හරිස්පත්තු ආසනි අකුරු නගරයේ හැම වර්ෂ කාලයෙන්ම ඇතිවන ගංගාතුරු ජලගෙලින් සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. 1996 වර්ෂයේ සිට පසුගිය අවුරුදු දක්වා අකුරු නගරයේ 21 වතාවක් A9 මාර්ගයේ පිටේ නගරයේ ගංගාතුරුන් යටවු බව මම මෙතන මතක් කරන්න තිබේ. ඒ වගේම පසුගිය අවසන් වරට ඇතිවෙච්ච ගංගාතුරුන් නිවාස හා ව්‍යාපාර ස්ථාන 400ක් පමණ එම ගොදුරට පත් වුණු නිසා රුපියල් කෝටි 450කට වඩා වැඩි අලාභයක් සිදු වුණා. මේ ගංගාතුරු ඇතිවීම සඳහා හේතු සාධක අපි විවිධ පාර්ශ්වයෙන් උදව් උපකාර ලබා ගනිමින් හොයා බැලුවා. ඒ හේතු වලින් අපිට හොඳා ගන්න පුළුවන් සාධක වලින් පුද්ගලික ගොන්නැගිලි අනවසර ඉදිකිරීම් වගේම පාලම් මහවැලි ව්‍යාපාරයේ මේ වගේ බොහෝ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් මේ ප්‍රශ්න සඳහා අපිට විසඳා ගන්න තියෙනවා. ඒ සම්බන්ධව හොයා බලා යම් විසඳුමක් ගැනීමට පසුගිය කාලේ ගරු මහමාර්ග අමාත්‍ය කබීර් හවිෂීම් මහත්මයා අකුරු නගරේ පැමිණියා. ඒ අවස්ථාවේ එතුමා පාලම් කීපයක් අලුතින් ඉදිකරන්න පොරොන්දු වුණා. ඒ වගේම චම්පික රණතුමා මහත්මත් පසුගිය කාලේ ඒ නගරයට පැමිණියා. එතුමත් ඒ ඔය සුද්ධ කිරීම සඳහා යම් පියවරක් ගන්නට එතුමා පොරොන්දු වුණා. ඒ වගේම පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ අපි හැම පාර්ශ්වයම කැන්දවල මමත් ගරු රෞෆත් සාකච්ඡා පැවැත්වුව ප්‍රවමිටක් දෙන්න. ඒ ප්‍රශ්නයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේක ඉතාමත් කෙනෙක් මේ ප්‍රශ්න යම් ඉස්මක් ගන්නද. ඒ නිසා විශේෂම ගරු ඇමතුමාකින් ඉල්ලා සිටිනවා ආපදා ක්‍රමනාකාර අමාත්‍යාංශෝ මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කරලා මේ ප්‍රශ්න විසඳීම සඳහා යම් පියවරක් ගන්නා ලෙස කාර්යය ඉල්ලා සිටිමින්.
බොහොම ස්තුතියි. ඔනරබල් දිනේෂ් ගුණවර්ධන.
ගරු සභාපතිතුමනි, අද දින විශේෂයෙන් රාජ පරිපාලන හා ආපදා කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමත් ඒ වගේම අධිකරණ අමාත්‍යතුමේගේ පෑශීස විවාදෙන අවස්ථාවේදී බොහෝ කරුණු සඳහන් වුණා. මම පළවෙනියෙන් සඳහන් කරන්න කැමති ආපදා කළමනාකරණ තත්ත්වය ඉතාම නරක තත්ත්වයකට හැරිලා තියෙනවා. කන්ද උඩරට මැදමහනුවර වැනි කරලියද්ද වැනි ගම්මාන රාශියකට ජලය නැති දවස් මගේ හිටපු අමමට පෙර කතා කරපු හමි ඩැමැත්තුමත් එකඟ වෙයි. ජලය නැතුව දවස් හතර පහ ගත කරන්න වෙලා තියෙනවා. මේ ඇමැත්තුමා වික්ටෝරියා මහා ජලාසයේ සංවර්ධන යෝජනා ක්‍රමේ ඉහළ ගම්මාන ජල භූගත ජලය වික්ටෝරියා ජලාසය ඉදිවීම සමග එහි තිබෙන ගැඹුරට සියලු භූගත ජලය ඇදෙනවා. ඒක වැරද්දක් නෙමෙයි කතා කරන්නේ. ඒ අනුව ඒ ප්‍රදේශවල ගම්මානවලට පානීය නැහැ, හරිය නතුරන්න පොළව යටින්නේ වතුර යන්නේ, භූගත ජලය යන්නේ පොළව යටින්. ඒක පේන්නේ නැහැ ගමන් කරනවා. මම මේ කියන්නේ ඒක නිසා මේකට වෙනම තිබුණා මේ ගිවිසුම යටතේ මැදිහත් වීම සඳහා පානීය ජලය ආදී කුඩා ඉහළ ජල රැඳවුම් ඇති කිරීමේ ක්‍රියාමාර්ගය. ඒ කිසිවක් ඉතර වෙලා නැහැ. ඔබතුමාගේ කාල පරිච්ඡේදයේ මේ දැන් වුණත් ඔබතුමාගේ නිලධාරියා වුණත් පාර දිගට ඒ ගම්මානවල ජනයා වතුර එනතුරු බලා සිටිනවා. මම ඉල්ලා සිටිනවා මේ කරලියද්ද මේ වගේ ගම්මාන රාශියක ජනතාව අද පෙළෙන මේ විපතට වහාම මැදිහත් වෙන්න කියලා. මොකද රවි කරුණායක විදුලි බල ඇමතුමාගේ සිල්ව ඔක්සයිඩ් නම් වැඩ කරන්නේ නැහැ. ඒක බොහොම හොඳ දෙයක්. අපි මේව ගැන අපි කාලින් අත්‍ය කරන්න ඕනේ නැහැ. ඒක රසායනික හදිසි බැරිම තත්වයකදී තමයි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. මොකද එයින් පසු ඇතිවන පාරිසරික ප්‍රශ්න ගැන කල්පනා කරන්නේ නැතුව අපි නිකන් ප්‍රචාරයට එක්කන ඔබතුමාට මම විශේෂයෙන් මැදිහත් වෙන්න පුළුවන් අමාත්‍යවරයෙක් හැටියට හැකි ඉක්මනින් මෙතනට මැදිහත් වෙන ලෙස පසුගිය කාලයේදී ගම්මතර තත්වයන් හා වැසි තත්වයන් යටතේ මේ ගම්මානවල ගම්වැසියන්ට පාසල් යන දරුවන්ට එගුඩ හා මෙගුඩ කඳුකරේ අතර ගමන් කරන්න තිබුණු කුඩා පාලම්, ඒ කියන්නේ කම්බි පාලම්, ගැලවී ගියපු කිසිවක් ආපදාවෙන් ලබා දීලා නැහැ. ඒ නිසා මම හිතනවා ඔබතුමාට වහාම සතියක් දෙකක් ඇතුළතදී මේ අහිංසක දරුවන්ට හා ගම්වාසීන්ට මේ ලබා දිය යුතු පහසුකම අනුමත වෙන්න ඇති. අනුමත වුණත් ගමට බහින්නේ නැති තත්ත්වේ නිසා මේවා ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයට මැදිහත් වෙන්නේ කියලා මම ඒ පිළිබඳව විස්තරයක් තියෙන ඔබතුමාට පස්සේ ලබා දෙන්නම්. ඒ වගේම ගරු ඇමතිතුමා තුමිය ගේ අවධානයට ගෙනෙන්නට කැමති. ඒ වගේම ඇති වෙන මේ ප්‍රදේශවල ගොවිතැන්, තේවාගාව ආදී අනිත් වගා සියල්ල පිලිසී ගිහිල්ලා. ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යංශයත් අදාළ අනිකුත් අමාත්‍යංශ ප්‍රාදේශීය ලේකම්වරුන්ට මැදිහත් වෙන්න බෑ. ප්‍රාදේශීය ලේකම්වරුන්ට එවැනි තත්ත්වයක් ඩික්ලෙයාර් කරන්න නැතුව ප්‍රකාශයට පත් කරනු කර එවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරොත් ඇමතුමා මාසිකටවත් මම හිතන්නේ මේ සහනේ ඔබතුමාටත් රජයටත් රජ නිලධාරීන්ටත්
සම්බන්ධයෙන් පුළුවන් ඇමතුමා.
නමුත් එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ.
දිසාපතිවරුන්ට
බලය තියෙනවා. නමුත් සහභාගි සම්බන්ධ වෙන්නේ නැහැ. මේ බරපතල තත්ත්වේ මම හිතන්නේ සිල්වා ඔක්සයිඩ් නිසා බලන් ඉන්නවා වත් වැස්සයි කියලා. කෙසේ වෙතත් ඔබතුමාට අමාත්‍යංශයට හා නිලධාරීන් වහාම මැදිහත් වෙන ලෙස මොකද වෙන ලෙඩ රෝග ජීවිත තර්ජනයක් ඇති වෙන්න පුළුවන් මේ තත්ත්වය මැදිහත් නොවුණු රට පුරා විවිධ ප්‍රදේශවල මේ තියෙන තත්ත්වය. දෙවෙන්න කම්කරු උසාවි මහේස්ත්‍රාත් උසාවි තත්ත්වයට සම තත්ත්වයට ගෙනාව ඇමතුමිය. මේදී එක ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මහේස්ත්‍රාත් උසාවියකට නීතිඥ
Order please. I wish to announce that this is House cordially welcome the Iran parliamentarian delegate led by Honorable Amidris Fuldrag, member of the Islamic Consultative Assembly, now present at the Speaker's Gallery. Thank you.
Thank you, Mr. Chairman. We are in fact privileged to have the Iranian parliamentary delegation with us today. Iran has been a country which has been helping Sri Lanka right through for our development in many fields. And the Iranian delegation being here during our budget debate is a privilege given to Sri Lankan Parliament, and I hope this relationship will continue to grow. Mama Eva Gema, Mayanthrat Usavigana Kiwa, Amatumia, make a media attendee, because the Kamkaru, Vinisha Sabha, Ethically, Niti Gya Varunta, Kamkaru Usavian Nime. ඒ ඇතිකරේ වෘත්තීය සමිතිය නායකයන් ඒ ආයතන නිලධාරීන්ට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළා කම්කරු විනිශ්චය සභාවේ විසඳුමක් ලබා ගන්න. නමුත් දැන් මේ සමතත්වයකට ගෙනීම නිසා අර කලින් තිබුණු අයිතිවාසිකම වේගයෙන් අද කප්පාදි වෙලා තිබෙනවා. නිසා ඔබතුමිය මැදිහත් වී ඒට සංශෝධිත රෙගුලාසියක් ඉක්මනින් පිට කරනවා නම් හොඳයි. මොකද වැඩ කරන ජනතාවගේ නියෝජිතයන්ට තමන්ගේ ඔබතුමිය දන්නවනේ නීතිජ්ජ මහත්තයෙක් මම ගරු කරනවා. නීතිජ්ජ මහත්තයෙක් උසාවිය ගියොත් මේ අහිංසක කම්කරුවාගේ ජී මා අවුරුද්දම වැටුප යනවා මේ එක දවසට නීතිජ්ජවරයෙක් කියන්නේ. ඒක තමයි අත තත්ත්වේ. ඉතින් අපි සාධාරණව තිබුණු දේ යලිත් දෙන්න කියන එකයි ඕනනම් ඉතින් ලොකු නීතිජ්ජෙන් තියාගන්න කැමති කෙනෙක් තියාගත්තාවේ. නමුත් එය නිවැරදි කිරීමට වාම් පිවර ගන්න ලක්ෂ ගණන් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නේ. ඊළඟ කාරණාව මම දැනගන්න කැමති ඔබතුමිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙන සමාදාන විනිශ්චයකාරවරුන්ගේ අධිකරණ සංවිධානය යටතේ අයිතිවාසිකම් පිළිබඳ සමහර දැනටපත් කර තිබෙන සමාදාන විනිශ්චයකාරවරුන්ගේ සමාදාන විනිශ්චයකාර ධූර අහෝසි කරන්නත් මේ යෝජනාවේ තිබෙනවා පනතේ. ඉදිරිපත් කළා. ඇයි එහෙම කරන්නේ? දැන් රට පුරාම ඉන්න සමාදාන විනිශ්චයකාරවරු ප්‍රමාණය වැඩි කරාට කමන්නේ මොන පක්ෂයේ හොනකම හරි ඉෂ්ට කරන්න වැඩි කරන්න. ඒක සමාදානයට කිසි බාධාවක් නැහැ. නමුත් සමාදානයේ යෙදී තිබෙන සමාදාන විනිශ්චයකාරවරුන් අවලං කරන්නට මේ පනතක් ගැනීම ගැන මම හිතනවා අපේ විරෝධය දැම්මම ප්‍රකාශ කරන්න ඕනේ. ඒ එය නවත්වා ඒ වගන්ති ඉවත් කරන ලෙසත් අලුතෙන් පණවන්න බලාපොරොත්තු වෙන වගන්ති ගැන ඔබතුමියගේ ක්‍රියාමාර්ගයේදී මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. ඊළඟ කාරණේ රාජ්‍ය පරිපාලන ඇමතිතුමනි, අපේ රටේ ජනගහනයෙන් 16%ක් පමණ ඉදිරි අවුරුදු 5 තුළ 10 තුළ වැඩි වයසට පත් වෙනවා. 60ට වැඩි ජනගහනයේ අරමුදය අද බරපතල අවුරුද්දයක් වවට අපි දකින්න ඕනේ. මම කියවන්න කැමති වෙලාව නැති නිසා Sunday Times of January 6 very useful section in the main page, the highlights, 3 significant changes in the democratic patterns that government and society at large need to address. 1, that the Sri Lankans are still active and have a lot of experience when they reach compulsory retirement age. That there are inadequate pension schemes on retirement in the private sector. 3, we are talking about the state sector, but even in the state sector, the health insurance, the Agra insurance scheme, should be restored in full after retirement. There is a need to 3, prepare a retirement so that the process is smooth and the retiree is excitedly ready to start new chapter in his or her life. මේ පිළිබඳ මේ ආකාරයෙන් විස්තර කරන මේ ඡේද 3 ඇතුළත් කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද අපි මුහුණ දෙන මේ අර්බුදයට තාම හරියාකාර වැඩපිළිවෙලක් අපි සකස් කළා නැහැ. එතකොට රජයේ සේවකයන්ට පවා කලින් සුසිල් ඇමතුමත් මන්ත්‍රීතුමත් කිව්වා විවිධ විශ්‍රාමික වයස් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම එක වයසක්, විශ්වවිද්‍යාලයට ගියාම තව වයසක්, සාමාන්‍ය රාජ්‍ය සේවයට ගියාම තව වයසක්. ඒ නිසා මේ කියවෙන සමීක්ෂණයේ ප්‍රතිඵල ලෙස ඉදිරිපත් කරන මේ කරුණ අපේ හොඳම වයසේදී තමයි බොහෝ අය විශ්‍රාම යන්නේ. ඒ අයට ඉටු කළ හැකි සේවාව ඉෂ්ට කිරීම සඳහා අපිට අපි ඉඩකඩක් ලබා දෙනවාද කියලා මං මේ ගැන සලකා බැලීමේ කාල පරිච්ඡේදයට දේශපාලන පක්ෂ භේදයන්ගෙන් තොරව අපි කාරක සභාවක් ඕ ඇති කර කටයුතු කිරීමට මැදිහත් වෙන්නට ඕනේ ඇමතුමා. මම ඒ වගේම ඔබතුමාගේ අවධානයට ගේන්න කැමති මාර්ච් 4th the island by Dr. Amara Satarasinghe, former Director General of Census and Statistics. තාම වැදගත් ලිපියක් කරුණු සහගතව ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අය ඉදිරිපත් කරන කරුණු බොහෝසේ අද අපි මුහුණ දෙන ගැටලු නිසා ඒවාට විසඳුම් සෙවීමට අපි කටයුතු කළ යුතුයි. දැන් අද බලමු අපි පුද්ගලිකාංශයේ වතුකම්කරුවන් සභාපතිතුමනි වතුකම්කරුවන් රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලන එක ඉතාම සාධාරණයි. අපේකට සහයෝගය දක්වන. මොකද මේ වැඩි වෙන ජීවන වියදම තුළ මුහුණ දෙන තත්ත්වයන් තුළ අපි බලන්න 1000 රුපි දිනකට රුපියල් 1000යි වැඩි කිරීම 25ක් දින වැඩි කරොත් රුපියල් 25000යි. දැන් මේ වැටු ක්‍රම අතර තියෙන ભેදය નિවැරදි කරන්න තාම අලුත් මග මැදිහත් වීමක් ඇති වෙලා නැති කීමකටයි මම මේ උදාහරණ ගෙනාවේ. ඔව් කමිටුව පත් කළ තිබීම ගැන මම අගය කරනවා. නමුත් කමිටු පත් කරාට කමිටු ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ගත නොකර
ගරාමතුමා තව විනාඩි දෙකක්
තියෙනවා. මම මගේ කතාව අවසන් කරන මම කැමති සමස්ත ලංකා රජයේ විශ්‍රාමික ජාතික සංවිධාන එකමුතුවෙන් ඔබතුමා මෙත ඉදිරිපත් කරපු ඉදිරිපත් කරන මේ ලිපිය කියවන්නට. මොකද මේ අයවැයත් බොහෝ වැඩිවීම ලැබෙන්නේ 2020 ඉඳලා සහ එහි පදනම් කරගෙන තියෙන වර්ෂය යලි සලකා බලන ලෙස මේ විශ්‍රාමික සංගම් ඔබතුමා වෙත කරන්නා වූ ඉල්ලීම දෙස ජූලයි මාසයේ සිට සලකන එය 2019 පදනම යටතේ සලකා බැලීම සඳහා කටයුතු කරන්නට කියලා මම මේ හැන්සාඩේට ඇතුළත් කරන ලෙස තාම උණයකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ රටේ මගේ කතාව අවසන් කිරීමට මත්තෙන් මොම ගෞරවාන්විත රාජ්‍ය සේවයක් අපේ රටේ තිබුණා. විශිෂ්ටයන් රාශියක් රාජ්‍ය සේවයේ අපේ රටේ හිටියා, ජාත්‍යන්තරවත් හිටියා. මේ කතාවක් තියෙනවා ද Indian Administrative Service, the IAS runs India's state. No politician can interfere. So is the Indian Foreign Service. Indian Foreign Service runs virtually the foreign policy of India. What has happened to our country? Our Sri Lanka Administrative Service has collapsed. Even after appointing a public service commission, under the Constitutional Council, it has collapsed. Today, the public servants are insecure to take the independent decisions. We want to restore, we should restore an independent public service in order to deliver and to guide our country for the future. Otherwise, we will still collapse. What will happen when it collapses? Waste in billions. Corruption in billions. The World Bank report says 40% of our foreign loans and foreign aid goes waste into corruption. Corruption and waste. So unless we are ready to correct this situation through the public service being independent and efficient, our country will start bleeding more and more. Enisa garu raja paripalana amathithumata mama illa sitinowa me pilibandawa aluth medihathwimakin katayutu karanna puluwan utsahaya daranna kiyala.
Thank you honorable palita devara peruma.
Ada dawase bandanagara අධිකරණ බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ වැසීසේ පිළිබඳව වචන සල්පයක් කතා කරන අවස්ථාවල වාදින පිළිබඳව කරු කතානායකතුමාටත් ඒ අවස්ථාව තිබු සියලු දෙනාටම මමයි ගෞරවනීය ස්තුතිය පළමු කොට ප්‍රදාන කැමතියි. ඒ වගේම කරු මන්දෙතුමනි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මූලික සිද්ධාන්ත තුන. මේ මුල් ගාතුන හැටි අපි හඳුන්වන්නේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණය. මේ ආයතන තුනෙන් එකක් හෝ බිඳවැටීමක් සැලවීමක් වෙනස් වුණොත් උනේම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වදින මරු බාරක් හැටියට අපි ඒක දකින්නේ. හැබැයි අපි දැක්කා පසුගිය කාලේ මේ සිද්ධාන්ත තුන එකක් වල විදායක විසින් හිටපු අගවිරුසුරු සියානි බණ්ඩාරනායක මැතිනිය කිසිසේත් නොකළ යුතු ආකාරයට ඉවත් කරා විතරක් නෙවෙයි අලුත් කාරේ උසාවි භූමියට කුඩුකාරේ කැෂිනෝකාරේ බුරුද්ද පිටින් ඇවිල්ලා අධිකරණ භූමියට හූ තියලා ගල් ගහලා පිටිපස්ස පෙන්නලා අධිකරණේ ගරුත්වය හැලි කරපු විදිය ඒකේ ප්‍රතිඵලයක් හැට තමයි මම හිතන්නේ 2015 නිහඬ විප්ලවයේදී මෙරට සියලු ජනතාව පුර සියලු පුරවැසියන් පක්ෂපාත අතර දාලා අලුත් ජනාධිපතිවරයෙක් අලුත් ආණ්ඩුව බිහි කරගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැට තමයි මම හිතන්නේ අද මේ අධිකරණයේ ස්වාධීනත්වයේ ආරක්ෂාව වෙලා තියෙන්නේ. ඉතින් මම අද මේ කතා කරන්න යන්නේ කරු මන්ත්‍රීතුමනි මේ උපරිම අධිකරණයේ මහාධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ වගේ දේ නෙමෙයි මෙරටේ ජනතාවට විශාල සේවයක් වෙන පාසුවන් සපයන දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ දෙන අඩුපාඩු කීපයක් සම්බන්ධව. තවර මන්ත්‍රීතුමනි මම සාමාන්‍ය උසාවියට ගියාම නීති මාතෘ අහන්නේ අයිය අද උසාවිය ආවේ කියලා. ඒගොල්ලෝ පාරේදී අහුනොත් හම්බුනොත් අහනවා අයිය අද උසාවිය ආවේ නැත්තේ කියලා. ඒක මෙන්නට සමාජ සාධාරණ වෙනුවෙන් ඉදිරිපත් වෙලා විශාල නඩු ප්‍රවර්තන දෙන පුජ්‍යලෙක් මම. වයිදන 2005 ජනාධිපතිවරණයේදී අපේ මම අපි වැඩ කරා පොදු අපේක්ෂක සරත් පොන්සේ මහත්මයාට මේ මැතිවරණය පටන් ගන්නකොටම මගේ කාර්යාලයට පහර දෙන්න ඇවිල්ලා ඒ පහර දෙන්න ආපු වාහන දාලා ගියා වාහන 15ක් විතර ඒ වාහනයක තියෙච්ච අත්බෝම්බ තුනක් මට දැම්මා මම දැම්මා කියලා අනුමාන කරනවා කියලා. මෙරටේ පැමිණිලි කාර්යය මේ රටේ නීතියේ පැමිණිලි කාර්යය මම පැමිණිලි කාර්යයව දවස් 400 සිරගත කළා විත්තිකාරයව ආයුධත් එක වාහනත් එක රජයම සමාජගත කරපු නීතියක් එකකට තිබ්බේ. ඉතින් මම ඒ 2015 නඩුව පහේ නඩුව අද මහින්ද රාජපක්ෂ මහත්තයා පළවෙනි පාර ජනාධිපති වුණා දෙවෙනි පාර ජනාධිපති වුණා දැන් මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණා තාමත් මම අධිකරණයට යනවා මට තියෙන්නේ අනුමාරකෙදී දින එතන අද තමයි ඉතින් මේ වගේ හැමදාම උසාවි යන පුජ්‍යලකට මම මේ මේ මේකේ තියෙන අඩුපාඩු අපි ගොඩක් දේවල් සාමාන්‍ය දේවල් මම මේ ළඟදී ගරු අපේ එමතුමේ ඉන්නවා මේ ළඟදී මම ගියා උසාවියේ තියෙන මතුකම මහේස්ත්‍රාත් අසදීන දෙකක් තියෙනවා එක හල් දෙක පළවෙනි එකේ මහේස්ත්‍රාත්තුමිය නැහැ දෙවෙනි එකේ මහේස්ත්‍රාත්තුමිය ඉන්නවා දෙකේම 250ක් 300ක් විතර එක උසාවියේ 250 300 සැනක හිටියා මහේස්ත්‍රාත්තුමිය නැතුනම් දෙවෙනි අධිකරණ මහේස්ත්‍රාත්තුමිය තමයි නඩු අහන්නේ එතුමිය අරගේ නඩු ටික කල් දාලා මේ අපේ මහේස්ත්‍රාත් අධිකරණ තුන පහුවෙලා මමත් හිටගෙන ඉන්න බැරි බල මම ඉස්සරහ බස් එකක් තිබ්බා සීටි බස් එකක් අර සැකකාර කරන බස් එකක් මමයි බස් එකේ වාඩි වුණා ඒකේ සියදුරු මහත්තයා කියනවා මන්ත්‍රීතුමා අපේ ඩිපෝ එකේ තියෙන දුවරපුලම් බස් පහයි ගුවා දුවරපුලම් බස් පහයි තුනක් ඇවිල්ලා බන්දනාගාරේ සැකකාර කරන තුනක් අධිකරණට ඇවිල්ලා බස් තුනක් එකද බස් පහෙන් තුනක් එකේ එතකොට දවසේම හවස පහ වෙනකම් බස් තුන නිකන් මොකද සාමාන්‍ය මේ නඩු අහන්න මං හිතන්නේ ඇක්ටින් කවුරු හරි ලෝයි කෙනෙක් දාලා කල් දැම්මම ඉවරයි අර මහේස්ත්‍රාත්තුමිය කරේ ඒකෙත් කල් දාලා මේකෙත් කල් දාලා කරේ දෙකම අරගේ මේක අර විදියට ඇක්ටින් මහේස්ත්‍රාත්තුර දැම්මනම් අර අතුමේ එක නඩු අහන්න තිබ්බා හරි අනිත් එක 500ක් විතර ඉන්න මං හිතන්නේ වැඩ කරන පැය එක්කෙනෙක් පැයක් කියන්නේ 500ක පැය 500ක් ඉතින් මේ වගේ පුංචි දේවල් අපිට ගොඩක් වරදින ඒ වගේම ගරු මහේස්ත්‍රාත්තු මේ ගරු මුතුමිය තාම මහේස්ත්‍රාත් අධිකරණ මම දැන තාම ජෙනරේටරයක් නැහැ ලයිට් ගිය වෙලාවට පව කඩයක් කියලා ජෙනරේටරයක් උසාවියේ නැහැ වැසිකිලි පහසු ගන්න නැහැ මේ ළඟදී මං අධිකරණ භූමියේ ගන්ධස් සාරේ බෑ අධිකරණේ තියෙන වැසිකිලි උතුරනවා අරන්දාන ක්‍රමවේදයක් නැහැ මම මේ වෙලාවේ මගේ පෞද්ගල හිතුවර කතාවල මම ඒක සුද්ධ කරලා දුන්නේ මේ වගේ පහසුකම් ගොඩක් තියෙනවා මහේස්ත්‍රාත්තුමා නඩු හානේ අඩි 10 කාමරයක කිසි පහසුකමක් නැහැ නඩු කල්යන්න හේතුව නඩු ටයිප් කරන මේ සේවක අඩුයි මේ පස්න ගොඩක් අධිකරණ තියෙනවා මම හිතන්නේ අධිකරණයේ දවස් එක මාසයකට උසාවියේ දඩ මුදල් වලින් ලක්ෂ 300ක් එනවා අපි අධිකරණයේ වැසිකිලියක් නැහැ සේවකෙක් නැහැ ලයිට් එක නැහැ පාර නැහැ ඔය පහසුකම් ගොඩක් තියෙනවා මිනිස්සු පහසුකම් ගොඩක් අඩුයි මේ ලැබෙනවා ඉතින් මේ සිද්ධි නිසා මම හිතන්නේ මහේස්ත්‍රාත්තුරු අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරගෙන අපෙන් පරිගණක ක්‍රමයක් තියෙනවා මේක තියෙනවා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරගෙන මේ පාර්ලිමේන්තුවේ මහලිකන්තුමගේ පාර්ලිමේන්තු දවසට එතුමගේ ලියුම අරගෙන යනවා අද පාර්ලිමේන්තු දිනයක් කියලා. ඒ ලියුම මහේස්ත්‍රාත්තුමාට දුන්නාම මහේස්ත්‍රාත්තුමා ඒ ලියුම විසිකලා දාලා වරද්දු කරනවා. මම අධිකරණ මම වෛද්‍ය වර්ධක ගෙනම අසනීපයි කියලා ඒක විසිකලා වරද්දු කරනවා. මම දන්න මේ පහසුකම් අපි දෙන්නේ නැති නිසා අපි රජයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපෙන් පරිගණක කියලා ඒක විසිකලා වරද්දු කරනවා. වරද්දු කර අපි ඉදිරියට වුණාම අපිට බයිනවා ප්‍රසිද්ධ ඒ ප්‍රසිද්ධ අධිකරණේ ප්‍රසිද්ධ අපිට විවෘත අධි අපිට බලනවා
මිලේජ්ජෝ වගේ හැසිරෙන්නේ උසාවියේ ඩෝන් කෑර් කියලා. ඉතින් මට ඉතින්දී අහන්න විදියක් නැහැනේ. මමද මිලේජ්ජ ඔබතුමාද කියලා. පාර්ලිමේන්තු මහලිකන්තුමා ගියාපු ලියුම විසිකලා මට වරෙන්දු කරනවනේ කවුද? ඒ වැරද්ද කරන්නේ. එතකොට අධිකරණ එතකොට වෛද්‍ය වර්ධක ඒක විසිකලා වරද්ද කරනවා කවුද වැරද්ද කරන්නේ? ඉතින් අහන්න විදියක් නැහැ. ඇව්වොත් අධිකරණ අපහාස කරේ මම තව පහස තුනක රිමාන්ඩ් කරලා දානවා. ඔක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් මේ පහසු කරලා මේ පහසු කරලා දෙන්න ඕනේ. ඉතින් එහෙම එහෙම බණින ඒ මහේස්ත්‍රාතුමා මම කතාවට අපේ සුසල් ප්‍රේමතුමා ගුවා මේ මහේස්ත්‍රාතුමුන්ට පහසු සපයන කියලා. ඒ මහේස්ත්‍රාතුමා මතුගම නැවතුණා. එතුමාට කුලියට රඳුණා මතුගම ඔයිටි කරගෙන වලව්ව. ඒ වලව්ව තමයි එතුමා නැවතිලා හිටියේ. ඒ වලව්ව අයිතිකාර නෝනාගේ මේකේ තියෙන එකයි සීඩියක්. ඒ කතාව මේකේ තියෙනවා. මේ මහේස්ත්‍රාතුමා යනකොට මොකද කළේ? මට මිලේජ්ජ කියලා කතා කරපු මහේස්ත්‍රාතුමා මම මෙතන කමන්නේ නැහැ කිව්වට ඇත්ත කතාවදදරේ. මෙතුව මේ මිනිස්සු වත්තේ කෙසල් ගන්න ටිකව කපලා. පොල් ටික කඩලා. යනකොට ඒ ඒ ඒ ඒ වලව්වේදී ඇඳ මෙට්ට හතරක් හොරගම් කරන් ගිහිල්ලා. මේක ඇද කතා කරලා පස්සේ මෙතුවේ මේවා ගෙනත් දුන්න ප්‍රසාර මෙතුවට තර්ජනය කරනවා. මොකද එතුමා දැන් ඉන්නේ කොළඹ දේශේ
උසාවියේ. එතුමා විනාඩියකින් අවසන් කරනවා.
උසාවියේ ඉන්නේ මට විනාඩිය දෙන්න. කොළඹ උසාවියේ කියන්නේ මේක ගුහම කියන ඔබතුමී ඉන්නේ මගේ බලපදේශේ. මගේ බලද තර්ජනය කරනවා. එයා බයයි මේ ගැන ෆැමිලි කරන්න. එයා කියන කුඩුකාරයෙක් දා මගේ පුතා මරලා දායක බයක් තියෙනවා. මෙන්න අධිකරණ තත්ත්වේ. ඒ වගේ තමයි කරගොතන බන්දනාගාරේ. අන්දුතුමිය මම මට ඊයේ බලා මුණ පුරුසිටියේදී කළුතර බන්දනාගාරේ වෛද්‍යවරයාව. මම කොහොමද බන්දනාගාර කියලා. වෛද්‍යවරයා කියනවා බන්දර කළුතර බන්දර කුඩු බොන් නැත්තේ බන්දනාගාර නිලධාර මහතුරු කුඩු බොන් නැත්තේ හයන් බොන් නැත්තේ හයන් බොන් නැත්තේ බන්දනාගාරේ මහතුන් ගා විතරයි අනිත් හැමෝගම කුඩුයි ෆෑන් බොන් විතර. ඒ තරවන බන්දනාගාරේ මෙලලා මේ ළඟදී අපේ ගමේ කොළුවේ කුඩුකාරයෙකුට ගහලා කුඩු බොන කුඩු විකුණන කුඩුකාරය ගැහුවා. කුඩුකාරය මැරුණා. මේ දරුවා ගියා හිරගෙදෙට්ට. කුඩුවලට විරුද්ධ දරුවා. අවසාන එළියට ආවේ කුඩුකාරයෙක් කියලා. බන්දනාගාරේ රාජ්‍ය ආරක්ෂාවත් එක්ක ඉඳි බන්දනාගාරේ මේ තමයි යථාර්ථය. මම පුංචි කතාවක් කියන කරුවතන මම
දරමතුමා
විනාඩියද මම මේ පුංචි කතාව මේ පොත පුංචි කතාවක් කිව්වා පොලිස් තරගයක් කියලා පොලිස් තරගයක් ඒ තරගය දුන්නේ එංගලන්තේ තරගය තිබ්බේ ඒ තරගයට සහභාගි වුණා ඇමරිකාවයි එංගලන්තේ ලංකාවයි තරගය තමයි හාවෙ කැලේට ඇතරලා ඒක හොයන්න ඕනේ රට හාවව කැලේ ඇතුළේ හොයන්න ඕනේ මුලින්ම තරගය සහභාගි වුණා එංගලන්ත රජය ඊළඟ හාව ඇතැද්ද කැලේට ඒගොල්ලෝ ඇතුළේ ඇතුළට ගියා කැලේ ගස් කොළන් වලින් කට උතරන ගුව මේ හාවගෙන් කරදරයක් නැහැ කියලා ඉලලා ඊට පස්සේ ඇමරිකාත් පොලිසිය ගියා ඒගොල්ලෝ ගත්ත LNG ගත්ත අරව ගත්ත මේව ගත්ත බ්ලාස් කරගෙන ආව ඇවිල්ලා ගුව හාව ඉවරයි කියලා ඊට පස්සේ ලංකාවේ පොලිස් ප්‍රතිබාල DIG මහතුරු SSP මහතුරු ඔක්කොම ගියා කැලේ ඇතුළට දැන් ටිකක් කරනකොට ගරු මන්දිතුමනි කෑ ගහන මිනිස්සෙක් බුදු අම්මෝ ගහන්න එපා කියලා බුදු අම්මෝ ගහන්න එපා කියලා මිනිස්සු ඔක්කොම බලන් ඉනකොට අපේ පොලිසිය මහතුරු ටික තඩි වරහයි කල්ලගෙන බයිනෝක්තර යන්නේ අරන් එනවා ඔබ නේද හාව කියලා අනේ වරහ කියනවා ඔව් රාලාමේ මම තමයි හාවා අන්නේ වගේ හාව තමයි මේ වලස්සු තමයි අද හිරගොල්ල දුක් විඳින් අද ඒ වලහ එරියට එනකොට එයාගේ පෞල් ජීවිතය ඉවරයි එයාගේ නෝනා මානසික ලෙඩෙක් වහර දරවලක පුතා කුඩු බොන්න පුරුදු වෙලා දුව කවුරු අරන් පැනලා ගිහිල්ලා
අවුල්
සාර්ථක එහෙම් පිරි විනාශේලා ඒක නිසා මේ හිරගෙදර ඉන්න තරමක් ඉන්නේ වැරදිකාර ඉන්නේ කුඩු බොනවා කියන්නේ අපරාධකාරයෙක් නෙමෙයි කුඩු කාර කියන්නේ මානසික ලෙඩෙක් ඒ මානසික ලෙඩට පුනරුත්ථාපනය කරනවා එහෙම නෙමෙයි අද පුලිසිය කරන්නේ මේ කුඩුව තවත් කුඩු දාලා අපරාධකාරයෙක් කරලා තවත් අපාය උරුම කරන ක්‍රමයක් තියෙනවා ඉතින් මේ වට ක්‍රමෙ විදිහ හොයන්න
නැත්තම් මේක අවසන් කරන්න
මේ නැත්තම් මේ වට විසඳුමක් හොයන්න නැත්තම් මේක මම දන්නේ මේ වට විසඳුමක් අයිති අපේ හැමතුමිය මේ ගැන මැදිහත් වෙලා මෙයාට පහසු කරන සාරය ඉල්ලන්න තියෙනවා මම අදිරි ස්තුතියි
ගරු හැමතුමිය තලතාතු කරලා හැමතුමිය
මම මේ පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔබතුමාට ඕනෙම තරම් අවස්ථාව තියෙනවා ඕනෙම මිනිස්ත්‍රකාරයෙක් සම්බන්ධයෙන් යම්කිසි පැමිණිල්ලක් යොමු කරන්න විශේෂයෙන් පුද්ගලිකව මටත් යොමු කරොත් මට අදාළ ස්ථාන වලට යොමු කරන්න පුළුවන් හැබැයි ඔය කියපු දේ සම්බන්ධයෙන් ඉතින් අපිට කරුණු දන්නේ නැතුව කියන්න බෑ නමුත් ඒ විනිශ්චකාරතුමා ගැන හෝ වෙනත් කෙනෙක් ගැන හෝ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා අධිකරණ සේවා කොමිෂන් සභාවට එම පැමිණිලි ඉදිරිපත් කරන්න. මොකද අපිට මේ යම් කොහේරි එක සිද්ධියක් සම්බන්ධයෙන් සියලුම විනිශ්චකාරතුමන්ලට ඒ වගේ චෝදනා කිරීම ගැන අපි මං කනගාටු වෙනවා.
ස්තුතියි අමතුමිය. ගරු මහින්ද අමරවීර මන්තුමා.
ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි අද වැදගත් අමාත්‍යාංශ කීපයක් පිළිබඳවම සාකච්ඡා වෙන අවස්ථාවේ තමයි සතුරෙන් සම්බන්ධ වෙනවා මෙතනත් සඳහන් වුණ අපේ තෙවරප්පිරුම නියෝජ්‍ය ඇමතිතුමත් කිව්වා මේ කුඩු කාර්ය බවට පත්වීම පිළිබඳව සාමාන්‍ය මිනිස්සු බන්ධනාගාරගත වුණාම කුඩුකාරය විදියට එළියට එන බවත් ඒ කාරණේ යම් සත්‍යක් තිබෙනවා අපිට ඒ පිළිබඳව ඕනතරම් අත්දැකීම් සොයාගන්න පුද්ගලයන් ඉන්නවා. ඒ වගේම මට අද උදේ ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණා කොකේන් විශාල ප්‍රමාණයක් විනාශ කරන අවස්ථාව ආධිකරණ ඇමතිතුමියත් ඒ සඳහා සහභාගී වුණා. මටත් ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබුණා. මම යන වෙලාවෙත් මම බැලුවා මේ ෆේස්බුක් වල තිබුණේ මේ කුඩු කියලා පුච්චන්නේ පාම් පිටි කියලා. ඒ වගේ දේවල් තමයි සඳහන් වෙලා තිබුණ. නමුත් මට එතනට ගියාම දැක ගන්න ලැබුණා මේ වැරදි ප්‍රචාරයක් තමයි යන්නේ. නියම් විදියටම අහුවෙච්ච මද්‍රව්‍ය තමයි විනාශ කරන්නේ කියන එක පිළිබඳව ඇසින්ම දැක ගන්න අවස්ථාව ලැබුණා. එතන නිෂ්කාරවරු හිටියා. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තු හිටියා. ඒ සියලු දෙනාගේ අධීක්ෂණය යටතේ කොකේන් විනාශ කරන මට දකින්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම එතනදී ජනාධිපතිතුමායි තමත් පැහැදිලිව මාධ්‍යවේදීන් එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවම කිව්වා අනිවාර්යයෙන්ම මේ කුඩු ජාවාරම්බලට සම්බන්ධ වෙච්ච මද්‍රව්‍ය ජාවාරම්බලට සම්බන්ධ වෙලා දිගින් දිගට මේ වැරද්ද කරන අයට එරෙහිව මරණීය දඬනය ක්‍රියාත්මක කරන්න එතුමා පසුබට වෙන්නේ නැහැ. එදාමත් නුදුරු දිනයකදී ඒ ක්‍රියාත්මක කරන බව කිව්වා. මං හිතන්නේ මේ පිළිබඳවත් මම පෞද්ගලික කවුරුත් මරණවට සතුට වෙනව නෙමෙයි. මේ ව්‍යසනයෙන් අපේ තරුණ පරපුර බේරගන්න දරුවන් බේරගන්න ඕන නිසා ඒකට අපි බොහොම කැමැත්තෙන් ඒ පිළිබඳව අවධානය යොමු කරන්නත් බලාපොරොත්තු වෙනුත් ඉන්නවා. ඒ වගේම තමයි මීට පෙර 2018 මේ වගේ විශාල ප්‍රමාණයක් මද්‍රව්‍ය විනාශ කිරීමක් සිද්ධ වුණා. ඒ වෙලාවෙත් අපිට දකින්න ලැබුණා අහන්න ලැබුණා ඊට පෙර අවස්ථාවන්වල ලොකු චෝදනාවක් තිබුණා මේ අල්ලන කුඩු ආපස්සට මිනිස්සු අතරට එනවා කියලා. මම දැන් මේ පිළිබඳව චකිතයක් ඇති කරගන්න අවස්ථාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. අපිට වගකීමෙන්ම කියන්න පුළුවන් අත්අඩංගුවට ගන්න සියලුම මද්‍රව්‍ය කුඩු මේවා නාධිකරණ ක්‍රියාමාර්ග වලින් පසුව සම්පූර්ණ විනාශ කරන්න කටයුතු කරනවායි කියන එක පිළිබඳව. ඒ වගේම මේ අධිකරණ ශේෂ්ත්‍රය ගත්තොත් ඇමතිතුමිය තෙවරප්පිරුම ඇමතිතුමත් කිව්ව ආකාරයට මේ විශාල ප්‍රමාණයක් සමහර අය ඉතාම සුළු දේවල් වලට පවා බන්ධනාගාරගත වෙනවා. ඒ කියන්නේ හේතුව තමයි ඇප දෙන්නේ නැතුව. පොලිසියට ඇප දෙන්න පුළුවන්කම තියෙද්දිත් උසාවියට ඉදිරිපත් කරනවා. ඉතින් එතනදී සමහර වෙලාවට නීතිඥවරයෙක් සොයා ගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. එතකොට වෙන්නේ ඒ අයට අනිවාර්යයෙන් මාස ගණන් බන්ධනාගාරගත වෙන්න වෙනවා ඇප නොලැබීම නිසා. ඒ ඇප නොලැබීම නිසා බන්ධනාගාරගත වෙච්ච අය අර දරුණු අපරාධකරුවන් එක්ක තමයි ඒ ස්ථානවලත් ගත කරන්නේ. ඒක අන්තිමට ඒ අය එළියට එනකොට අපරාධකාරයෝ බවට පත් වෙලා තමයි එන්නේ. අපරාධකාරයෝ කියන්නේ පාතාලේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් අපරාධවලට ගොදුරු වෙන අය වෙන්න පුළුවන්. හැබැයි බරපතලම තත්ත්වය මේ බන්ධනාගාරය තුළින් එළියට එන අය කුඩුකාරයන් බවට, කුඩු ව්‍යාපාරිකයන් බවටත් පත් වෙච්ච අවස්ථා අපිට අහන්නට ලැබෙනවා මේ අපරාධකරුවන් දිහා බලනකොට. මම දන්නවා දැන් මේ දවස්වල කතා වෙන්න මාකඳුරේ මදූෂ් පිළිබඳවත් ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඔහු හිරගත වෙලා එළියට එනකොට දරුණු පාතාලේ කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙලා, කුඩු ජාවාරම් කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙලා ඇවිල්ලා තමයි මේ ජාවාරමට ප්‍රවේශ වෙලා අද ලංකාවේ නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්ුත් මේ කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍යයි. මේ ඇප සම්බන්ධව ඇති වෙන තත්ත්වයන් ඉතාමත් සුළු වැරදිවලට පවා මේ ඇප නොලබ අප නැතුව මේ බන්ධනාගාරගත වෙන අය පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි ගරු ඇමතිතුමියට මම අවධානය යොමු කරන්න කැමති තව කාරණා කීපයක් තියෙන මේ නඩුවල ප්‍රමාදයන් පිළිබඳව. මේක මං හිතන හැමදාම මම මේ පාර්ලිමේන්තුවේම 1994 කතා කරලා තියෙනවා, අදත් කතා කරනවා. ඒක සමහර නඩුවල තීන්දුව ගන්නකොට ඒ නඩුව දාපු කෙනා මැරිලා, නඩුව දාපු කෙනා මැරිලත් තීන්දුව ගන්න හම් වෙන්නේ. විශේෂයෙන්ම ඉඩන් නඩු වෙන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය මට්ටමේ සාමාන්‍ය පුද්ගලයෝ අධිකරණ ක්‍රියාමාර්ගවලට සාධාරණ වෙනුවෙන් ගියාම ඒවට තීන්දුවක් ගන්න වෙන්නේ නැහැ තමන්ගේ ජීවිත කාලය පුරාවට. මේක කොතනින්ද ප්‍රමාද වෙන්නේ, කොහොමද ප්‍රමාද වෙන්නේ කියන එක පිළිබඳව ඔබතුමී විශේ෷ අවධානය යොමු කරන්න මම ඒකයි කිව්වේ. 94 මම කතා කරපු දේ දැන් 2000 දහනමේ තද කතා කරන්න වෙලා තියෙනවා. තව කොච්චර කාලයක් මේක කතා කරන්න වෙනවද කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මට පේන විදිහට අනාගතයේදීවත් මේ නඩු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ඇති වෙලා තියෙන බව මට නම් පේන්න නැහැ. ඒ නිසා ගරු ඔක්කොම ඉක්මන් කරන්න. හැම නඩුවක්ම එක නඩුවක් ඉලක්ක කරලා කවුරු හරි පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙමෙයි සියලුම නඩු අවසන් කරලා දෙන්න. ඒක තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඒ නඩු ප්‍රමාද වීමෙන් හැබැයි නීතිඥ මහත්තුරුන්ට ප්‍රශ්නයක් නැහැ. නීතිඥ මහත්තුරු නම් සමහර නීතිඥ මහත්තුරු ඔක්කොම නෙමෙයි හිතාමතාම නඩු ප්‍රමාද කරගන්න ඒ අයත් දින ඉල්ල මේවා ප්‍රමාද කිරීම අවස්ථාවක් තියෙනවා. අහිංසක මිනිස්සු සමහර වෙලාවට ඉඩමකට නඩුවකට දැම්මන ඉඩමේ වටිනාකමට වැඩිය ගාස්තු ගෙවලා තියෙනවා නඩුව අවසාන වෙනකොට. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම ඔබතුමියට කරන්න කැමති. ඒ වගේම තමයි තවත් නඩුවලදී සාධාරණ සාමාන්‍ය මිනිස්සුන්ට තමන් වෙනුවෙන් පෙනී හිටින්න හරි නීතිඥයන් සොයා ගන්න බැරි වෙනවා. දැන් අධිකරණවල තීන්දුව දෙනකොටත් අපිට පේන්න තියෙනවා. ඒ වගේම අධිකරණ නඩුවල පිළිතුරු විදියටත් අපි දකිනවා සමහර බලපුලුවන්කාරීන්ට සල්ලි වැඩියෙන් යොදවන්න පුළුවන් නම් හොඳ නීතිච්ච මහතුරු අල්ලන්න පුළුවන්. හොඳ නීතිච්ච මහතුරු අල්ලනකොට මේ නඩු දිනනවා කියන එක පිළිබඳව රහසක් නැහැ. ඒක හොඳටම දන්නවා. තමුන්නාන්සලත් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු වෙන්න පුළුවන්, නැත්නම් රජයේ සමහර කාරණාවලදී වෙන්න පුළුවන්. අධිකරණයට යනකොට ප්‍රසිද්ධ නීතිච්චවරු අල්ලන. එයයි ගණන මිලියන් ගණනේ. නීතිඥ අල්ලනකොටම දන්නවා අනිත් පැත්ත කට්ටිය දැන් නඩු අමාරුයි කියලා. රටෙත් මතයක් යනවා ඒ නීතිඥ ඇල්ලුවා නම් නඩුව එයා දිනනවා කියලා. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙනකොට සාමාන්‍ය මිනිසුන්ට ලොකු අසාධාරණයක් වෙන්නේ. දැන් සංවිධානාත්මක අපරාධ කරන අයට එයාට සල්ලි වල ප්‍රශ්නයක් නැහැ. කුඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාතාලේ ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. එයාට සල්ලි දිනනවා. එයාට ඉහළම නීතිඥවරු අල්ලන්න පුළුවන්. මේ සාමාන්‍ය මනුස්සයට එහෙම නීතිඥයෙක් අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වරදක් නොකරපු අය පවා හිරගෙවල් වලට යන අවස්ථාත් තියෙනවා. ඒ වගේම සාධාරණ ඉෂ්ටන වෙන අවස්ථා අනන්තවත් තියෙනවා. තමන්ට හොඳ නීතිඥවරයෙක් අල්ලන්න මුදල් නොමැති වීම නිසා. ඒ නිසා මේ ක්‍රමවේදයන් වෙනසක් ඇති වෙන්න අවශ්‍යයි. එක සැමට එක හා සමාන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වීම තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු වෙන්නේ. නඩුකාර තුමාගේ තත්ත්වය අනුවවත් එහෙම නැත්නම් ඉදිරිපත් වෙන නීතිඥයාගේ තත්ත්වය අනුවවත් තීන්දුව වෙනස් විය නොහැකි කියන එක තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඔබතුමියට කරන්න පුළුවන් කාර්යයන් සිදු කරයි කියන බලාපොරොත්තුවකුත් අපි තියෙනවා. ඒ වගේම මම තව කාරණයක් කියන්න කැමති ඔබතුමියට. මේක හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක්. අඟුණුකොළ පැලස් උසාවිය තියෙන්නේ නගරය ආසන්නේ. දැන් එතන අපි දැනගන්න තියෙන විදිහට එතන තව ගොඩනැගිල්ලකට අනුමැතිය ඇවිල්ලා කියලා කියනවා. නමුත් ඒක නගරය ආසන්නේ, නගර සැලැස්ම අනුව නාගරික සංවර්ධන අධිකාරිය බලප්‍රදේශයක් විදිහට ඒක වෙනම වාණිජ කටයුතු වලට නගර සංවර්ධනයට යොදාගත්තු භූමියක් තමයි තියෙන්නේ උසාවියට. දැන් ඒක 90 ගණන් වල පටන් ගත්තේ. දැන් ඒක යෝජනා කරලා තියෙනවා අලුතෙන් හදපු බන්ධනාගාරය ආසන්නේ වෙනම ඉඩමක් වෙන් කරලා තියෙනවා. අඟුණුකොළ පැලස්ස බන්ධනාගාරය ඔබතුමිය දන්න ලංකාවේ ඉන්න සියලුම අපරාධකාරයොත් වැඩිම ප්‍රමාණයක් ගෙනහිලා තියෙන එතන. ඉතින් එතන ආසන්නේ වැඩිම අපරාධකරුවන්, වැඩිම හිරකරුවන් ප්‍රමාණයක් අඟුණුකොළ පැලස්ස ඉන්නවා. තංගල්ලේ තංගල්ලට විකල්පයක් විදියට තමයි අඟුණුකොළ පැලස්ස හැදුවේ. නමුත් තංගල්ලේ එන කට්ටිය විතරක් නෙවෙයි වෙන ප්‍රදේශවල කට්ටියත් එතනට ගිහිල්ලා ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතන ආසන්නේ වෙනම අලුතෙන් අධිකරණයක් සකස් කරන්න. ඒ වගේම ඒ අධිකරණේ නඩුහා නඩුකාරතුමාට නිල නිවාසිකුත් හදලා දෙන්න. නිල නිවාසයක් නැහැ. ඉතින් මේ නිල නිවාස නඩුකාරවරුන්ට නැති වුණාම එයා පෞද්ගලික ගෙවල්වල ඉන්න බල. ඒතර පෞද්ගලික ගෙවල්වල ඉන්නකොට වෙනම සම්බන්ධතාව ගොඩ නැගෙනවා. ඒ නිසා අර කලින් සඳහන් කරෙත් ඒ වගේ දේවල්. ඒ නිසා ඒ නිල නිවාස ප්‍රශ්නෙත් විසඳ ගන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඒ වගේම අධිකරණයෙන් තව විශාල කාර්යභාරයක් බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාව මේ දැන් අතීතයේ තිබිච්ච වැරදි ඔබතුමියත් මං අහගෙන කියනවා මේ සොයනවා කියන මේ පෞගිය කාලේ සිද්ධීන් පිළිබඳව FCID එක මගින් මේ වගේ දේවල් ඒව හොයාගෙන යන්න ප්‍රශ්නයක් නෑ. මේ රටේ වැරදි කරලා තියෙනවා නම් මුදල් නාස්ති කරලා තියෙනවා නම් මුදල් සොරාගෙන තියෙනවා නම් ජනතාවගේ මුදල් ඒක කවුරු කරත් ඒක ඒ ආණ්ඩුවෙන් වෙන්න පුළුවන් මේ ආණ්ඩුවෙන් වෙන්න
පුළුවන් ධර්මන්තුමා තව විනාඩියක් තියෙනවා විනාඩියක් තියෙනවා
මම විනාඩි 5ක් ගන්න මං කාලේ කලමනාකරණය කරලා දෙන්න ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම පැහැදිලිව සඳහන් කරන්නේ ඕනම කෙනෙක් වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා නම් රජයේ මුදල් සොරකම් කරලා තියෙනවා නම් ඒව නාස්ති කරලා තියෙනවා නම් ඒවට දඬුවම් දෙන්න. ඒක මේ රටේ ජනතාව කිසිසේත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක එක්කෙනෙක් දෙන්නෙක් ඉලක්ක කරන්න එපා. ඒක හැමෝම බලන්න. ඒ ආණ්ඩුවේ වෙච්ච වගේම මේ ආණ්ඩුවෙන් වෙච්ච දේවල් පිළිබඳවත් අවධානය යොමු කරන්න. දැන් බැඳුම් කර සිද්ධිය සම්බන්ධව මහා කඩිනමින් ක්‍රියාත්මක කරන්න. ඒක මේ ආණ්ඩුව ඇතුළත සිද්ධ වෙච්ච දෙයක්. ඒක මේ ආණ්ඩුව ඇතුළත මිනිස්සු ඔබතුමියලත් මේ ආණ්ඩුවත් පිළිගන්න නම් අඩුගානේ ගෞරවයක් අත් වෙන නම් මේ ආණ්ඩුව කාලේ වෙච්ච මේ රටේ දෙවැන්තම මූල්‍ය මංචාවේ විත්තිකරුවන් නැත්තනම් ගොඩ ගන්න. එයාට නඩු දාන්න. පිරිසුදු වෙන්න. ඔබතුමාලගේ තුමන්ලගේ නායකයටත් ඒ පිරිසුදු බව ඇති කරගන්න නම් තියෙන හොඳම දේ තමයි දැන් පිටරට ගිහිල්ලා ඉන්න විදේශගත වෙලා ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට ගෙන්නලා කොහොම හරි ගෙන්නලා මේ අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීම තුළින් යම් පිරිසුදු භාවයක් ඇති කරන්න පුළුවන්. මොකද මොහු සිංගප්පූරු පුරවැසියෙක්. මොහුට පත්වීම දීමේ වරදට ඔබතුමාලා සම්බන්ධ වෙනවා. ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා ඒ වරද නිවැරදි කරගන්න ඒ කටයුත්තට මැදිහත් වෙන්න කියන ඉල්ලීම මා මේ අවස්ථාවේ කරන්නට කැමතියි. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම තව අපේ රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමාගේ අමාත්‍යාංශයේ පිළිබඳව විනාඩි 2-3ක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමයි ආපදා කළමනාකරන අමාත්‍යාංශේ මමත් කටයුතු කරා එක කාලයක්. මම හිතනවා ඒ අමාත්‍යාංශේ කටයුතු හරියට කරොත් විශාල මුදල විශාල ජීවිත ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරා. ඒක පිළිබඳව යෝජනා වරින් වර එනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. දැන් ඔබතුමාට අවස්ථාව ලැබිලා තියෙනවා ඒක වහාම නවීකරණය කළා හොඳ සේවාවක් ලබා දෙන්න. ඒ වගේම NBR ආයතනේ, ගොඩනැගිලි පරීක්ෂණ ආයතනේ ඒකට අවශ්‍ය පහසුකම් ටික දීලා නායෑම් වැළැක්වීම සඳහා වැඩපිළිවෙළට යන්න. ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානේ ඒවා ශක්තිමත් කරන්න. මේවා ශක්තිමත් කළා අපි ආපදාවක් ආවම වන්දි දෙන්න කන්න බොන්න දෙන්න මහන්සි වෙනවට වැඩිය ආපදා වැළැක්වීමට මූලිකත්වය දීලා කටයුතු කරොත් වඩා ඵලදායි වෙනවා කියන එක තමයි මගේ අදහස. මම මට මතකයි එක වතාවක් හැමදාම දමුල්ලට ගම් වතුර තිබුණා. ඔබතුමා දන්නව ඉස්සර හැමදාම අවුරුද්දේ ගම් වතුර එනකොට අවුරුද්දට සැරයක් ගම් වතුරට යට වෙනවා. ඉස්පිරිතාලෙත් එක්ක යනවා, නගරෙත් එක්ක යනවා, කෝටි ගණන් විනාශ වෙනවා. අපි ගම් වතුර පාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ඒ වැඩපිළිවෙළත් එක්ක තවම ගම් වතුරක් එන්නේ නැතුව ඒ ප්‍රදේශයේ නගරයත් ආරක්ෂා වෙනවා. අන්න ඒ වගේ සැලසුම් සහගතව අනිත් නගර නිරන්තරයෙන්ම ගම් වතුර එන තැන්, නිරන්තරයෙන්ම නායා යන තැන් සොයා බලලා අධීක්ෂණය කළා ඒ කටයුතු කරොත් ඔබතුමාට විශාල පහසුවක් ඇති වෙනවා. මම හිතන්නේ ඒ සඳහා ඔබට ශක්තිය තියේ. හොඳ නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. ඒ ඇත් එක්ක එකතු වෙලා ඒ අනතුරු වළක්වා ගැනීමේ වැඩසටහන්වලට ප්‍රමුඛතාවය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබතුමාගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අද විශාල කාර්යභාරයක් අයිති වෙනවා. එක පැත්තකින් රැකියා ලබා දීම ඔබතුමාට පැවරලා තියෙනවා. ඒකේ බරපතල තත්ත්වය තමයි දැන් මේ රැකියා දෙන ඔබතුමන්ලා මම දැක්කා හලීම් මන්ත්‍රීතුමත් කියනවා මෙච්චර පඩි වැඩි කරා මෙච්චර ප්‍රමාණයක් බඳව ගත්තා කියලා. හැබැයි ඒ වගේම බලන්න මේ බඳව ගන්න ප්‍රමාණය මේ පඩි වැඩි කිරීම ප්‍රමාණය කරන්න ඕන ඒකට සාපේක්ෂව කාර්යක්ෂම සේවාවක් ලැබෙනවද කියලා. මේ ඵලදායිතාවේ රටට ලැබෙනවද කියලා. නමුත් මට අන්නම් සෑහීමකටපත් වෙන්න බෑ. ඒකට අපිට රජයේ සේවකයන්ට දොස් කියන්න පුළුවන් කමකුත් නැහැ. වැඩපිළිවෙළ සකස් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ අය මෙහෙමල හොඳ කාර්යභාරයකට යොමු කරන්න. දැන් අපි එකමතාවක් මමත් ඉඳපු පහුගිය ආණ්ඩුව කාලේ උපාධිධාරීන් 54,000කට විතර රස්සා දුන්නා. අන්තිමට උපාධිධාරීන් ගියාම වාඩි වෙන තැනක් නැහැ. වාඩි වෙන්න පුටුවක් නැහැ. මේ මේසයක් නැහැ. නිකන් හිටගෙන හිටියා. වැඩක් නැහැ. ඉතින් එහෙම රස්සා දීමේ ඇති වැඩක් නැහැ. හැබැයි ඒ වගේම තවත් පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔබතුමාගේ අමාත්‍යාංශයේ තියෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බලන්න කොච්චර පුරප්පාඩු තියෙනවද කියලා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානේ ඒ වගේම බලන්න NBR එකේ කොච්චර පුරප්පාඩු තියෙනවද කියලා. ඔක් කවදාවත් පුරව ගන්න බැරි වෙනවා. එතකොට මොකද්ද මේ ගැටලුව? එකක් අපේ අධ්‍යාපන ක්‍රමේ ගැටලුවක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදි අය උපාධිදාන විදියට පිට කරන්නේ නැහැ. ඒ වගේම පුහුණු වෙන අය යොමු කරන්නේ නැහැ. ඒ වගේම ඒ අයට අවශ්‍ය පහසුකම් නොදීම නිසා ඒ අය විදේශගත වෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන්න. දැන් අද පුද්ගලයෝ 17 දෙනාගෙන් එක්කෙනෙක් රජයේ සේවකයෙක් බවට අපේ රටේ පත් වෙලා.
ගරුමන්තුමා විනාඩියකින් අවසන්
කරන්න. හරි. 17 දෙනෙක් සෑම පුරවැසියන් 17 දෙනෙක්ගෙන් එක්කෙනෙක් අද රජයේ සේවකයෙක් බවට පත් වෙලා. එතකොට යන්න පුළුවන්ද මෙහෙම රටක්? 14 දෙනෙක්ගෙන් සමායි. එතකොට 14 දෙනෙක්ගෙන් එක්කෙනෙක් නම් රාජ්‍ය සේවකෙක්. එතකොට තව වැඩි කරොත් මොකද වෙන්නේ? 13ට 16ට. එතකොට මේ රට යන්න පුළුවන්ද? ලෝකෙ කිසිම රටක් මං හිතන්නේ නැහැ මේ තත්ත්වේ තියනවා කියලා. 100කට එක්කෙනෙක් ගොඩක් දියුණු රටවල් වලනේ 100කටත් වැඩිය ප්‍රමාණයකින්. සිංගප්පූරුවේ 75කට එක්කෙනෙක් තමයි රාජ්‍ය සේවකයෙක් ඉන්නේ. මේ කිසිම රටක එහෙම තත්ත්වයක් නැහැ. නිසා මේ රට බංකොලොත් වෙන එක හේතුවක් තමයි රාජ්‍ය සේවය මේ තරම් පුළුල් කිරීම. මේ රට දැන් අද ඔබතුමා හොඳටම දන්නවා මේ රට කවුරු පාලනය කරත් කවුරු ගත්තත් තව අවුරුදු දෙකක් විතර යනකොට මේ යන විදියට මේ රට බංකොලොත් වෙනවා. මේ රට බංකොලොත් වෙන එක නවත්තන්න බෑ. ඉතින් ඒ තත්ත්වයට කොහොමද අපි විසඳුම් හොයන්නේ? ඒක රාජ්‍ය සේවය පුරවලවත් සහනාධාර වැඩි කළවත් සමෘද්ධි ප්‍රමාණය වැඩි කළවත් ඒ තත්ත්වය හදන්න බෑ. එහෙම පැහැදිලි සැලැස්මක් සහිතව මේ කටයුතු කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. බොහොම ස්තුතියි.
ආණ්ඩුවල ඒසාවිතානගේ
ගරු කාර්ක සභා සභාපතිතුමනි, පොලිමේ ස්තුතිවන්ත වෙනවා අපේ ජ්‍යෙෂ්ඨ හිටපු අමාත්‍යවරයෙක්ගේ අදහස් දැක්වීමකින් පස්සේ අදහස් දක්වන අවස්ථාව ලැබීම සම්බන්ධව. මට අද සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ හද සාක්ෂියට එකඟව එතුමා ඉතා වැදගත් ප්‍රකාශ කීපයක් කරා. අපි දකින්නේ මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා බොරු සෝබන විතරයි. බොහෝ මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ ඉන්නකොට අද විපක්ෂයේ ඉඳගෙන මහින්ද අමරවීර ගරු හිටපු ඇමතුමා ඉතා දැනෙන මේ රටේ ජනතාව තේරුම් ගත යුතු ප්‍රකාශයක් කරා. මම එතනින් මගේ අදහස් දැක්වීම ආරම්භ කරනවා. එතුමා පිළිගන්නවා මේ රටේ රාජ්‍ය සේවය මේ තියෙන ප්‍රමාණය වැඩි. ඒක අපි සියලුම දේශපාලනඥයෝ පිළිගන්නවා. මාධ්‍ය ඉස්සරහට ගිහින් කියන්නේ අර ගැලරියට ගහලා ඡන්ද ටික හදාගන්න රාජ්‍ය සේවයට තව දීපන් කෝ මේ යහපාල නාණ්ඩු උපාධිධාරීන්ට උඹලා රැකියා දුන්නද? උඹලා රැකියා බඳවගත්තද? මේ කාරණා ටික තමයි උසස් පෙළ රැකියා ටික දුන්නද? එහෙනම් මේ රටේ රාජ්‍ය සේවයට සෑම උසස් පෙළ සමතෙක්ම යන්න ඕන කියන මතයක් රට පුරා දෙන වෙලාවේ ඔබතුමාගේ ගෞරවනීය ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ පසුබිම් මන්ත්‍රීවරයෙක් ඉදිරියේ මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමා කිව්වා පහුගිය කාලේ උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධ මෙරටේ උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධව අපි දිගින් දිගට පාර්ලිමේන්තුව කතා කරා. ගරු ඇමතුමනි, ඔබතුමා ඉන්න තැන තමයි අපි ඉන්නේ. මේ රටේ උපාධිධාරී බොහොමයක් දුප්පත් අහිංසක ගම්වලින් එන තරුණයන් උපාධි අරන් ගෙදර යන්නේ මහලොකු බලාපොරොත්තු රාශියක් තියාගෙන. තමන්ගේ අම්මා තාත්තා කුලී වැඩ කරලා ගෙදර තියෙන කනකරුකස් තියලි වෙලා එන මුදල් ටික වියදම් කරලා තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබා දීලා උපාධි අරගන්නේ. හැබැයි උපාධි අරගෙන ගෙදර ගියාම ඒ රැකියාව ගන්න දේශපාලනඥයගේ පිටිපස්ස ගිහිල්ලා අමාරුවෙන් එක එක තරුණ කණ්ඩායම් වලට බැඳලා උපාධිධාරී කණ්ඩායම් වලට බැඳලා එක එක බලකායවල ඉඳලා උපාධි අරගෙන රැකියාව ගියාම ඇට පැකට් එකක් අරගෙන ගෙවල් ගාන යන්න උනා පහුගිය කාලේ. ඒ ඇට පැකට් ටික දීලා ඇවිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ මහන්සි අරින්න පුටුවක් නැහැ. ඉන්නේ යන්නේ හිටගෙන. ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වැඩ කරන කාර්යාල කාර්ය සහායකයෙකුට තියෙන පුටුවක් උපාධිධාරියට වාඩි වෙන්න පුටුවක් නැහැ. මෙවැනි තැනකට දාලා අපි උපාධිධාරීන් මෙච්චර ප්‍රමාණයට රැකියා දුන්නා කියලා උදම් මනනවා නම් ඒ අහිංසක උපාධිධාරියට මේ රටේ වෘත්තිකයන් වශයෙන් ගමනක් මේ රටේ අභිමාන අරන් යන්න තියෙන උපාධිධාරියගේ උපාධිය හැලුවට ලක් කරා. සම මම හිතන උපාධිධාරීන් රැකියා දෙන්න ඕන. ඒක රජයේ වගකීම. හැබැයි ඒකට සුදුසු උපාධිධාරී නිර්මාණය කරන්න ඕන. අද අපේ රටේ වැඩිපුර බිහිවෙන කලා උපාධිධාරීන්. කලා උපාධිධාරීන් බිහිවීමේ වරද මේ අධ්‍යාපන ක්‍රමය. ගමේ දරුවෙකුට උසස් පෙළ හදාරලිවිල්ලා වෙන විශේෂ ක්ෂේත්‍රයක් හොයාගන්නේ නැහැ. පාසලේ තියෙන කලා විෂය ධාරාවෙන් විතරයි උසස් පෙළ හදාරන්නේ. ඒ වෙනුවෙන් වැඩසටහනක් නැහැ. හැබැයි අපි කියන උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ආණ්ඩුව ඕන. ආණ්ඩුව ඇට පැකට් එකක් බෙදන්න කාගේ හරි දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් උපාධිධාරී රුපියල් 15000ක් 20000ක් දීලා රැකියාවට යවන එක හරි කියලා කවුරු හරි කියනවා නම් මං ඒ උන්මත්තක දේශපාලනඥයෝ. ඒ නිසා අපි කියනවා මහින්ද අමරවීර කරු ඇමතුමාලා ඉන්න තැන ඉන්න ඕන දේශපාලනඥයෝ. ඒ වුණොත් මේ රට ඉස්සරහට අරන් යන්න පුළුවන්. නැත්නම් වෙන හැමදාම තමන්ගේ දේශපාලන ගමනට යන බොරුවට මේ අහිංසක උපාධිධාරීන් ටික පිටිපස්සෙන් අරන් යන්න උසස් පෙළ සමතුන් ටික පිටිපස්සෙන් අරන් යන්න මේ රටේ තරුණයා ත්‍රිවිල් එකෙන් එළියට ගන්න බැරි වෙන තව කවුරු හරි දේශපාලන කණ්ඩායමට වෘත්තිකෝ විදියට ඉස්සරහට යන්න තියෙන අවස්ථාව නැති වෙන හෙංචයිය වෙන එක තමයි වෙන්නේ. සම මම ගරු කාර්ක සභා සභාපතිතුමනි මේ රටේ ලක්ෂ 15ක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. ලක්ෂ 15කට ආසන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ලබා දෙන්න ඒ තීන්දු తీරණ ගන්න අමාත්‍යාංශයේ පහුගිය දවසක විවාදයක් කරුණා. ඒ විවාදයක් ගන්න වෙලාවේ අපේ පක්ෂ නායක තීන්දුවක් අරන් තිබුණ කියලා අද සභානායකතුමා මේ උත්තරීතර සභාවේ කිව්වා. මේ කාර්ක සභා අවස්ථාවවලදී මේ රටේ ප්‍රශ්න ගැන විවාද මතු කරලා විපක්ෂයේ කාර්යභාරය වෙන්නේ මේක යම් දෝෂ තියෙනවා නම් ඒක වෙනස් කරගන්න ඒ වෙනුවෙන් කතා කරන එක. හැබැයි අපි දකිනවා මේ විවාද හැම එකම අද විපක්ෂයේ කතා කරන්නේ එකම ලයින් එක වෙනද වගේ මේ අයවැයේ දෝෂ මේ අයවැයේ තියෙන කාරණාවල අඩුපාඩුකම්. දැන් මට මතකයි පහුගිය කාලේ බියර්ටින් එකක් කතා කරා ගිය අයවැයේ ඒ බියර්ටින් එකේම අයවැය ඉවරලා ගියා. මෙසර එහෙම කියන්න දෙයක්වත් නැහැ. අද මොකවත් නොකිය ඉඳලා රෑට ඇවිල්ලා ඉවරලා අර හොරා පොලිස් ගහනවා වගේ මේ වැයි ශීර්ෂයක් පරාද කළා. වැයි ශීර්ෂය පරාද කරා මේ වැයි ශීර්ෂයේ වෙච්ච දේ මේ රටේ ජනතාවට පැහැදිලි කරා. මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට වැටුප් ලබා දෙන්න තියෙන අවස්ථාව තමයි එපා කිව්වේ. උදාහරණයක් විදිහට පළාත් පාලන ආයතන බහුතරයක් අද විපක්ෂයේ ඉන්න පොදුජන පෙරමුණට අයිති වෙලා තියෙන වෙලාවේ පළාත් පාලන ආයතන වලට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැයි ශීර්ෂය පරාද කරාම ඒකේ ඉන්න අහිංසක සේවකයන්ට පඩි ගෙවන්න එපා කියලා මේ මහත්තු කියන්නේ. එහෙම කියලා අද මෙතන ඇවිල්ලා වෙලා හොටු පෙරාගෙන කෑ ගහනවා. අනේ අපි එහෙම කරේ නැහැ. අපි කරේ මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට ඇඟිල්ල දික් කරන්න කියලා. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යනවනම් ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි ඔබතුමාලා අයවැය පරාද කරන්න. ඔබතුමාට එහෙම හැකියාවක් නැහැ. මේ ඇඟිලා ගේම් ගහලා මේ ආණ්ඩුවට රිද්දවන්න උත්සාහ කරන්න එපා. කරුණාකරලා මතක තියාගන්න මේ රටේ අහිංසක රාජ්‍ය සේවකගේ වැටුප් ටික දෙන එකට පළාත් පාලන ආයතනයක පුංචි ගමේ මිනිහට වැඩ කරන්න තියෙන මුදල් ටික අවුරන්න කටයුතු කරන්න ඔබේ ධෛර්යය වුණා. අද ජනතාව තේරුම් අරන් තියෙනවා මේ පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂ කණ්ඩායමේ අරමුණ මොකක්ද කියලා. ඉතින් ඒ අරමුණ වෙනුවෙන් ඔබතුමාලා ඕන දෙයක් කරන්න. ඒ අරමුණ පෞල් බලයක් අරගෙන ඉන්න. ඒ අරමුණ Tamanට තියෙන නඩු ටික පිටිපස්සට දාගන්න. ඒ අරමුණ මේ රටේ ජනතාවට හැම වෙලාවෙම විපක්ෂයක් විදියට අපි ජනතාවගේ පැත්තේ ඉන්නවා කියලා බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් දේශ ප්‍රේමිත්වයක් පෙන්වන්න නම් රටේ ජනතාව තේරුම් අරන් ඉන්නවා එදා කරේ මොන වගේ වැඩක්ද කියලා. ඒ නිසා අද අභියෝගයට මුහුණ දීලා තියෙනවා මේ රටේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සහ බස්නාහිර මහනගර සභා අමාත්‍යාංශයේ වැයි ශීර්ෂ පරාද කිරීම. දැන් ඒක ආපස්සට හරව ගන්න බැරුව ඉන්නවා. සමහරු වීරයෝ වෙන්න හැදුවා. දැන් වීරයෝ බලු වෙලා ඉන්නවා අපි මේ මොකක්ද කරේ කියලා. ඒ වගේ මම කියන්න ඕන මේ රටේ රාජ්‍ය
සේවකයන්
මහවිශාල ප්‍රකාශ කරපු අපේ උන්දලට මතක් කරලා දෙන්න ඕන මේ රටේ රාජ්‍ය සේවකයා ගැන කිසිදු රජයක් කල්පනා කරපු නැති වෙලාවක විශාල පඩි වැඩිවීමක් කරලා මේ රටේ රාජ්‍ය සේවකයන් ශක්තිමත් කරන්න යම් උත්සාහයක් ගන්න යාපාන රජයට පුළුවන් වුණා. මම උදාහරණ විදියට ගත්තොත් කම්කරුවෙක් 2014 වෙනකොට වැටුප තිබුණේ රුපියල් 11730යි මූලික වැටුප. මේ රජය විසින් 2020 වෙනකොට ඒක 24250ට වැඩි කරනවා. 100කට 107ක වැටුප වැඩිවීමක්. තව ලිපිකරුවෙක් නම් 13900 දෙවිච්ච වැටුප 28000 දක්වා වැඩි වෙනවා. විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් නම් 22935කට තිබිච්ච වැටුප 47615කට වැඩි වෙනවා. මේ අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගේ එදා වැටුප තිබුණේ 47515ක් නම් අද ඒක 98650කට. මේවට අපි තොරන් ගැව්වේ නැහැ. මේවට අපි රූපවාහිනියේ හැමදාම ප්‍රචාරය ලබා දුන්නේ නැහැ. මේවට අපි තැන් තැන්වල ගිහිල්ලා රාජ්‍ය නිලධාරීන් ගෙනලා සමුළු తిව්වේ නැහැ. මේ රටේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන්න ඕන කාරණා විටු කරන්න රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමාලා ප්‍රධාන අමාත්‍යවරු කටයුතු කරා. අද ඒක වහගන්න වෙන වෙන විකල්ප ගේනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ සමස්ත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් කරපු මේ ආණ්ඩුව තව දුරටත් අපි ඔබ බලා ගන්න උත්සාහ කරනවා. ඒ අවශ්‍ය ශක්තිය දෙනවා කියන එක මතක්
කරගන්න. ඒ
වගේම අවසන් කරනවා මම අපේ විජේතුංග මන්ත්‍රීතුමාගේ විනාඩි දෙකක් ගන්නවා. ඒකේ අවසන් කරනවා. ඒ වගේම මේ වෙලාව විශේෂයෙන් කියනවා අධිකරණ අමාත්‍යතුමිය මේ රටේ විශාල කතාබහට ලක් වෙන අමාත්‍යංශයක්. අද වෙනකොට මේ රටේ ජනතාව ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. මේ අමාත්‍යංශයෙන් මේ ඉන්න කණ්ඩායම දැන් අන්තිම තැනට ඇවිල්ලා තියෙනවා. ඒකයි දැන් ටිකක් දඟලන්නේ. මේ රටේ මහා විශාල හොරකම් මංකොල්ලකම් කරලා මේ වර්තමාන ආණ්ඩුවට ඇඟිල්ල දික් කළ තමන්ට ආරක්ෂා වෙන්න පුළුවන්ද කියලා පහුගිය කාලේ හෙව්වා. දැන් එක එක්කෙනාගේ නඩු ටික එක එක විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හිතනවා ගරු ඇමතුමිනේ ඔබතුමිය මේ කාටවත් බෑ කියපු විශේෂ අධිකරණ පීඨවල එපා කියලා කෑ ගහලා විරෝධතා තියෙද්දි අද පීඨවලේ අවශ්‍ය කටයුතු සූදානම්.
සූදානම් කරලා තියෙනවා. අපි මේ රටේ ජනතාවට පොරොන්දුනේ මේ ඔරව මංකොල්ල කාපු මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් ටික හොරගම් කරපු දේශපාලනඥයෝ ජඩ දේශපාලනඥයෝ අධිකරණයේ ඉස්සරහට අරන් ඇවිල්ලා දඬුවම් දෙනවා කියලා. අපි හිතනවා තලදා අතුකොල්ලකරු ඇමතුමිනි ඔබේ ක්‍රියාදාමයට මහා දෙවන්ත ශක්තියක් දෙනවා. ඒ වගේම අපි ගරු ජනාධිපතිතුමත් මේ වෙනකොට අපි දන්නවා යම් ක්‍රියාදාමයක නිරත වෙනවා හිටපු අමාත්‍යවරුන්ගේ සහායත් ඇතුව මේ මද්රැව මැඩලන්න. මම ගරු ඇමතුමිනි දැනගන්න කැමතියි ඔය මදු උස්ල වගේ මහා මංකොල්ල කාර්යෝ මේ රටට අරගෙන එනකොට දැන් ඩුබායි රාජ්‍යයෙන් නැවත පිටුවහල් කරනවා කියලා ආරංචි වෙනවා කීප දෙනෙක් කියපෙරී දාවා. ඒ එන චෝදනා තියෙන මේ කණ්ඩායම ආමත් අධිකරණයේ වෙනම අවස්ථාවක් දෙනවද නැත්නම් මේ සාමාන්‍ය ඉදිරිකරුවන්ට විදියටමද සලකන්නේ? මොකද හේතුව මේ රටට කරලා තියෙන මහා දැවැන්ත විනාශයන් මේ රට ජාත්‍යන්තරදී අපකීර්තිය පත් කරපු මේ කණ්ඩායම එක්ක අපි දන්නවා පහුගිය කාලේ මේ විපක්ෂින්න දේශපාලනඥයෝ ඍජුව සම්බන්ධ වෙලා තියෙන නිසා රටේ ජනතාවට හෙලි කරන්න ඕන මේ රටේ දේශපාලනඥයෝ සම්බන්ධ වෙලා අපරාධකාරයෝ බිහි කරන මද්ද්‍රව්‍ය අලෙවි කරන මහා ජාවාරම්කාරයෝ බිහි කරන්නේ ඉඳලා ඒ රටට ඒක හෙලි කිරීමේ වගකීම රටේ දේශපාලන නැච්ච හයි අරගෙන දේශපාලනඥයගේ හයි අරගෙන අහිංසක මිනිසුන්ගේ බදු මුදල් හොරකම් කරපු සියලු දේශපාලනඥයන් අධිකරණයේ හමුවටගේ මේ වගකීම ඔබතුමිය දිනුවා අපි දන්නවා ඒක කවුරුන් ඉටු කරයි කියලා ඔබතුමාට සහ ඔබතුමියට ඒ ශක්තිය හයිය ලැබේවා කියමින් මගේ අදහස් දෙකක් කියවසන් කරනවා.